දැන් එතකොට අපි ඉගෙන ගත්තා මේකේ ඉලෙක්ට්‍රෝන ඉතුරු වෙනවා සිංක් තහඩුවේ. කාටහරි මේ සිංක් තහඩුවෙන් ඉලෙක්ට්‍රෝන ලබා ගන්න පුළුවන් නම් අපිට ධාරාවක් ඇති කර ගන්න පුළුවන්. මොකද ඉලෙක්ට්‍රෝන ගැලීමක් තමයි අපි ධාරාවක් කියලා කියන්නේ. හරි. අපි ඊළඟට තව දුරටත් තවත් ක්‍රියාකාරකමක් පැහැදිලි කර ගැනීමට යොමු වෙමු. 12 1 2 කියන ක්‍රියාකාරකම. ඒකෙදි තියෙන්නේ බීකරයක් සිංකා කොපහ දහඩු තනුක සල්පියුරික් අම්ලය සම්බන්ධක කම්බි ඇමීටරේ. ඉතින් තනුක සල්පියුරික් අම්ලයට සිංක් තහඩුවකුයි කොපහ තහඩුවකුයි දාලා දෙනවා. මේ තහඩු දෙක බාහිරින් සන්නායකයක් මගින් ඇමීටරයකට සම්බන්ධ කරලා තියෙනවා. ඔන්න දැන් ආයේ විද්‍යාවේ ක්‍රියාවලිය ඔස්සේ පරීක්ෂණයක් කරනවා නම් සොරි පරීක්ෂණයක් කරනවා නම් අනිවාර්යෙන් නිරීක්ෂණ ලැබෙන්න ඕනේ විද්‍යාත්මක ක්‍රම පදනම ඔස්සේ. ඒ නිරීක්ෂණ අනුව අපිට නිගමනවලට එළඹෙන්න පුළුවන්. හරි. එහෙනම් මොකද්ද මේ විදිහේ ඇටෝමස් සකස් කළොත් ඔබගේ පෙළපොතේ සඳහන් වෙන 12 1 4 කියන රූපයේ තම පහසුයි සිංක් කැබැල්ලකුයි කොපර් කැබැල්ලකුයි බාහිර සන්නායකයක් මගින් සම්බන්ධ වෙනවා ඇමීටරයක් හරහා. ඒතකොට අපි දන්නවා ඇමීටරයකින් කරන්නේ විද්‍යුත් ධාරාව මැනීම. පරිපථයක ගලන විද්‍යුත් ධාරාව මැනීම. ඒ නිසා මෙතනදිත් අපිට විද්‍යුත් ධාරාවක් ඇති වෙනවාද නැද්ද කියන එකත් පරීක්ෂා කරගන්න පුළුවන්. පැහැදිලිද? රයිට්. අපි බලමු ඊළඟට. දැන් අපි සක්‍රියතා ශ්‍රේණිය පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට ඔබට සක්‍රියතා ශ්‍රේණිය කියන්නේ ලෝහවල සක්‍රියතාවයේ අණුව සක්‍රියතාවයේ වැඩි එකේ සිට අඩු එක දක්වා ලෝහ පෙළගස්සපුවාම ලැබෙන ශ්‍රේණියට අපි කියනවා සක්‍රියතා ශ්‍රේණිය කියලා. එතකොට සක්‍රියතා ශ්‍රේණියේ උඩින්ම ඉන්නේ පොටෑසියම්, යටින්ම ඉන්නේ රත්රන්, එහෙම නැත්නම් ගෝල්ඩ් කියන ලෝහය. එතකොට රන් ලෝහය අක්‍රීය ස්වභාවයෙන් තියෙන්නේ, පොටෑසියම් කියන එක වඩා සක්‍රීය ලෝහයක්. එතකොට පහළට යන්න යන්න සක්‍රීයතාවය වෙනස් වෙනවා සක්‍රීයතා ශ්‍රේණිය ආකාරයට. එතකොට සක්‍රීයතා ශ්‍රේණිය දිහා බලලා අපිට පුළුවන් සිංක් සහ කොපර් වලින් වඩා සක්‍රීය ලෝහය කුමක්ද කියලා හඳුනා ගන්න. ඉතින් අපි දන්නවා සක්‍රීයතා ශ්‍රේණියේ සිංක් වලට වඩා පහලින් තමයි කොපර් කියන ලෝහය පවතින්නේ. ඒ විදිහට මෙන්න මේ විදිහේ සක්‍රීයතාවය වෙනස් ලෝහ දෙකක් බාහිර සන්නායකයකින් සම්බන්ධ කරලා තනුකාම්ල ද්‍රාවණයක දැමූ විට වඩා සක්‍රීය ලෝහය තනුක සල්පියුරික් අම්ලයට අයන ලබා දීමක් සිදු කරනවා. ඒ කියන්නේ විකාදනයකට පත් වෙනවා. අපි කලිනුත් කතා කරා සිංක් විකාදනය වෙනවා කියලා. එතකොට මේ විකාදනය වෙනකොට ඉලෙක්ට්‍රෝන ඉතුරු වෙන බවත් අපි කලින් සඳහන් කළා. ඉලෙක්ට්‍රෝන පිටවෙන බව. ඒ ඉලෙක්ට්‍රෝන තමයි සිංක් තහඩුවේ රැස් වෙන්නේ. දැන් ඔන්න අපි එක නිරීක්ෂණයක් කතා කරනවා. මෙන්න මේ සිංක් තහඩුව විකාදනය වෙනවා. ඒ වගේම තව නිරීක්ෂණයක් ලැබෙනවා මෙතනදී. කොපර් තහඩුව අසලින් වායු බුබුලු පිටවීම. අපිට මෙන්න මේ නිරීක්ෂණ දෙක මෙම ක්‍රියාකාරකම අනුසාරයෙන් ලැබෙනවා. එහෙම නැත්නම් සිංක් තහඩුව ක්ෂය වීම, කොපර් තහඩුව අසලින් වායු බුබුලු පිටවීම. එහෙමනම් මේ නිරීක්ෂණ ලැබීමට හේතුව මොකද්ද? අපි කලින් සඳහන් කළ ආකාරයටම සිංක් ක්ෂය වෙන්නේ, සිංක් විකාදනය වෙන්නේ, සිංක් ලෝහ පරමාණු අයන බවට පත්වීම නිසා. අයන බවට පත්වෙනවත් එක්කම එයා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. එතකොට අපි මේ සෑම තැනකදීම සිංක් විකාදන ප්‍රතික්‍රියාවේ ලියනකොට එකම ස්වභාවයයි තියෙන්නේ. සිංක් ඊතලයේ දානවා, සිංක් ධන දෙක අයන බවට පත්වෙනවා, ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. ඒ ධන දෙකට සාපේක්ෂව තමයි ඉලෙක්ට්‍රෝන, අපි ධන කීයද ඊට සාපේක්ෂව තමයි ඉලෙක්ට්‍රෝන දකුණු අත පැත්තට එකතු කිරීම සිදු කරන්නේ. ඒ වගේම කොපහදාඩු අසලදී ද්‍රාවණයේ තියෙන එච් අයන දෙකක් ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන හයිඩ්‍රජන් වායුව සාදනව. ඒ වායුව කොපහදාඩු අසලින් වායු බුබුලු ලෙස පිටවීම සිදු වෙනවා. ඉතින් අපි කලින් වගේම ඔබට පුළුවන් එක දෙක ප්‍රතික්‍රියා දෙක එකතු කිරීමෙන් සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව තුලිත අයනික ප්‍රතික්‍රියාව, එහෙම නැත්නම් කෝෂය තුල සිදුවන විද්‍යුත් රසායනික ප්‍රතික්‍රියාව ලියන්න පුළුවන්. එහෙනම් කොහොමද ලියන්නේ? සිංක් ඝණය, එහෙම නැත්නම් සිංක් කියලා ඉසඩෙන් කියලා ලියලා වරහන් තුල S අකුර දාලා ධන දානවා. 2H ධන අයන දෙකක්, ඒක AQ කියලා දාන්න ඕනේ ජලීය නිසා. ඊට පස්සේ E හිස දානවා ඊතලයේ පළ පැත්තට. එතකොට සිංක් වලින් සිංක් ධන දෙක අයන හැදෙන නිසා ඉසඩෙන් ධන දෙක බලයක් හැටියට ලියනවා AQ. ඉන් පස්සේ H2 වායුව පිට වෙනවා, ඒ කියන්නේ හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. රයිට්. දැන් ඔන්න ඉතින් වැදගත් කාරණයක් මෙතනදී මතුවෙනවා. දැන් අපි මෙතනදී කතා කළා සිංක් අයන බවට පත් වෙනවා, සිංක් තහඩුව ද්‍රාවණ මේ ද්‍රාවණයට අයන ලබා දෙනවා සිංක් අයන. එතකොට සිංක් අයන ලබා දෙනකොට ඉලෙක්ට්‍රෝන දෙකක් පිට වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඉලෙක්ට්‍රෝන ඉවත් වෙනවා නම් යම් ප්‍රතික්‍රියාවක් සිදුවීමේදී මෙහිදී සිදුවන්නේ ඔක්සිකරණයක් කියලා අපි කියනවා. ඔන්න ඉතා වැදගත් වචනයක් එනවා. ඉලෙක්ට්‍රෝන පිටකරමින් යම් ප්‍රතික්‍රියාවක් සිදු වෙනවාද එතනදී සිදුවන්නේ ඔක්සිකරණයක්. එහෙමනම් මොන තහඩුවේද ඔක්සිකරණයක් වෙන්නේ? ඇයි අපි කතා කළේ සිංක් අයන බවට පත් වෙලා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා කියලා? එහෙමනම් සිංක් තහඩුවේදී තමයි ඔක්සිකරණයක් වෙන්නේ. එතකොට යම් ඉලෙක්ට්‍රෝඩයක් අසල ඔක්සිකරණයක් වෙනවා නම් අන්නේ ඔක්සිකරණය වන ඉලෙක්ට්‍රෝඩයට තමයි අපි කියන්නේ ඇනෝඩය කියලා. පැහැදිලිද? එතකොට ඉලෙක්ට්‍රෝන පිටකරමින් ප්‍රතික්‍රියාවක් සිදුවෙනවා නම් ඒකට කියනවා ඔක්සිකරණයක් කියලා. එතකොට යම් ඉලෙක්ට්‍රෝඩයකද ඔක්සිකරණයක් වෙන්නේ, ඉන්නේ ඔක්සිකරණය වන ඉලෙක්ට්‍රෝඩයට කියනවා ඇනෝඩය කියලා. ඒ වගේම අපිට මෙතනදී එහෙමනම් කිසිම ගැටලුවක් නැතුව ඔක්සිකරණය වෙන්නේ සිංක් තහඩුව අසල නිසා සිංක් තහඩුව තමයි කෝෂයේ ඇනෝඩය කියලා කියන්නේ කියලා ලියන්න පුළුවන් බය නැතුව. එතකොට දැන් අපි ඉහත සිංක් තහඩුව අසල සිදුවන ප්‍රතික්‍රියාවක් ලිව්වනේ සිංක් ධන දෙක අයන බවට පත් වෙලා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා කියලා. ඒ නිසා මේ ඇනෝඩේනේ මේ ප්‍රතික්‍රියාව සිදුවෙන්නේ. ඒ නිසා අපි කියනවා මේකට ඇනෝඩේ අසල සිදුවන ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. වරදවා වටහා ගන්න එපා. මෙතන ඔක්සිහරණත් කියලා අපි ඊළඟට ලියනවා. ඒ නිසා මෙතනදී එන්න ඕනේ ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. එහෙනම් ඇනෝඩේදී තමයි ඔක්සිකරණයක් වෙන්නේ. තවත් ඕගොල්ලන් අවධානය කරගත යුතු කාරණේ තමයි ඇනෝඩේදී තමයි ඔක්සිකරණයක් වෙන්නේ. ඔක්සිකරණය වෙන්නේ මොන ඉලෙක්ට්‍රෝඩේද? ඒක ඇනෝඩේ. එහෙනම් ඇනෝඩේදී ඔක්සිකරණයක් වෙනවා. ඒ නිසා ඇනෝඩ ප්‍රතික්‍රියාව, එහෙම නැත්නම් සිංක් ලෝහ අයන බවට පත් වෙන ප්‍රතික්‍රියාව ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව කියලත් හඳුන්වනවා.
හරි, දැන් මෙතනදී
තවත් වැදගත් කාරණයක් මතුවෙනවා. සිංක් පරමාණු ද්‍රාවණගත වෙනකොට, අයන බවට පත් වෙනකොට පිටවන ඉලෙක්ට්‍රෝන සිංක් තහඩුවේ රැස් වෙනවා. ඒ නිසා කොපර් තහඩුවට සාපේක්ෂව සිංක් තහඩුවේ ඍණාරෝපිත ස්වභාවය වැඩි වෙනවා ඉලෙක්ට්‍රෝන රැස්වීම නිසා. එම නිසා මෙන්න මේ ඉලෙක්ට්‍රෝඩය, එහෙම නැත්නම් සිංක් ඉලෙක්ට්‍රෝඩය කෝෂයේ ඍණාග්‍රය කියලා හඳුන්වනවා. මොකද ඉලෙක්ට්‍රෝන පීඩනයේ ඒ අග්‍රය වැඩි. රයිට්. දැන් එතකොට අපිට මෙතනදී කාරණා කීපයක් මතු වුණා. ලෝහය විඝාදනය වෙනවා නම් එතනදී වෙන්නේ ඔක්සිකරණයක්. ඔක්සිකරණයක් සිදු වෙන්නේ කොතනද? එතන ඒකට ඒ ඉලෙක්ට්‍රෝඩයට කියනවා අපි ඇනෝඩය. එහෙමනම් ඇනෝඩයේදී සිදුවන්නේ ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාවයි. ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව සිදුවනකොට ඉලෙක්ට්‍රෝන පිටවන ඉලෙක්ට්‍රෝන ඒ අග්‍රයේ රැස්වන නිසා තඹ තහඩුවට සාපේක්ෂව සිංක් තහඩුවේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙනවා, ඉලෙක්ට්‍රෝන පීඩනය වැඩි වෙනවා. ඒ නිසා සිංක් ඍණාග්‍රය කියලා හඳුන්වනවා. අපි ඊළඟට බලමු කොපර් තහඩුව අසල සිදුවන ක්‍රියාවලිය පිළිබඳ. ඔබගේ පෙළ පොතේ නැවත මතක් කරනවා නම් 82 පිටුවේ එම ප්‍රතික්‍රියාව සහ ඊට අදාළ තොරතුරු සඳහන් වෙනවා. ඉතින් අපි කලිනුත් ලිව්වා කොපර් තහඩුවට අසලදී සිදුවෙන්නේ හයිඩ්‍රජන් වායු බුබුළු පිටවීම. ඒතොර හයිඩ්‍රජන් වායු බුබුළු පිටවෙන නිසා හයිඩ්‍රජන් H අයන ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන තමයි හයිඩ්‍රජන් වායුව බවට පත් වෙන්නේ. ඒ නිසා අපිට මෙතනදී ඉතාම වැදගත් මෙම ප්‍රතික්‍රියාව. එහෙනම් කොහෙන්ද මේ ඉලෙක්ට්‍රෝන ගන්නෙ දෙක? ඒක ගන්නේ කොපර් තහඩුවේ. කොපර් තහඩුව ඉලෙක්ට්‍රෝන ලබාගෙන ප්‍රතික්‍රියාවක් සිදුවන ඉලෙක්ට්‍රෝඩයක්. ඒ නිසා කොපර් තහඩුවේ ඉලෙක්ට්‍රෝන ලබාගෙන ප්‍රතික්‍රියාවක් වෙන්න නිසා හයිඩ්‍රජන් H අයන, එහෙම නැත්නම් H අයන ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන අණු බවට පත් වෙනවා. ඒ කියන්නේ හයිඩ්‍රජන් වායු බවට පත් වෙනවා. එහෙනම් ඉලෙක්ට්‍රෝන ලබාගෙන ප්‍රතික්‍රියාවක් වෙන්නේ කොතනද? එතනදී සිදුවන්නේ ඔක්සිහරණය. කලින් සඳහන් කළේ ඔක්සිකරණයක්. ඒකෙදී ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඔක්සිහරණයකදී ඉලෙක්ට්‍රෝන ලබාගෙන තමයි ප්‍රතික්‍රියාවේ පළ හදන්නේ. ඒ නිසා කොපර් ඉලෙක්ට්‍රෝඩය මේ ඔක්සිහරණයක් සිදුවන ඉලෙක්ට්‍රෝඩය කියලා හඳුන්වනවා. ඒ නිසා කොපර් ඉලෙක්ට්‍රෝඩය අසලදී තමයි ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව සිදුවෙන්නේ. ඉතින් අපි දැනට කතා කරන පළවෙනි ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව තමයි H අයන දෙකක් ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන හයිඩ්‍රජන් වායුව පිට කරනවා සාදනවා කියන ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. ඉතින් මේක කොතෙන්ටත් විද්‍යුත් විච්ඡේදනයේදී ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව ලෙස බොහෝ විට භාවිත වෙන ප්‍රතික්‍රියාවක් තමයි මේ හයිඩ්‍රජන් වායුව සාදන ප්‍රතික්‍රියාව. ඒ නිසා හොඳට ඕක මතක තියාගන්න. විවිධ තැන්වලදී නැවත ওই ප්‍රතික්‍රියාව මතුවෙනවා. ඒ නිසා ඒක ගැන කතා කරනකොට මම නැවත ඔබට ඒ සඳහන් කිරීම කරන්න. ඊළඟට යම් ඉලෙක්ට්‍රෝඩයක් අසල ඔක්සිහරණයක් සිදු වෙනවා නම් එම ඉලෙක්ට්‍රෝඩයට අපිට කැතෝඩය කියන්න පුළුවන්. යම් ඉලෙක්ට්‍රෝඩයක් අසල ඔක්සිකරණයක් සිදු වෙනවා නම් එම ඉලෙක්ට්‍රෝඩයට අපි කියන්නේ ඇනෝඩය කියලා. ඔක්සිහරණයක් සිදු වෙනවා නම් එම ඉලෙක්ට්‍රෝඩයට කියන්නේ කැතෝඩය කියලා. මේ නිසා කොපර් තහඩුව කෝෂයේ කැතෝඩය වෙනවා. සිංක් තහඩුව කෝෂයේ ඇනෝඩය වෙනවා. කොපර් තහඩුව වෙත ඉලෙක්ට්‍රෝන සිංක් තහඩුවේ රැස්වෙන ඉලෙක්ට්‍රෝන කොපර් තහඩුවයි සිංක් තහඩුවයි බාහිර සන්නායකයකින් සම්බන්ධ නිසා සිංක් තහඩුවේ රැස්වෙන ඉලෙක්ට්‍රෝන බාහිර පරිපථය ඔස්සේ කොපර් තහඩුවට ගමන් කරනවා. ඒ දැන් කොපා තහඩුව වෙත ඉලෙක්ට්‍රෝන ගලා එන බැවින් කොපා තහඩුව සිංක් තහඩුවට සාපේක්ෂව ධන ලෙස ආරෝපණය වෙලා තියෙනවා. එනිසා කොපා ඉලෙක්ට්‍රෝඩයේ කෝෂයේ ධනාග්‍රය කියලා හඳුන්වනවා. එහෙනම් සිංක් ඉලෙක්ට්‍රෝඩයේ කෝෂයේ ඍණාග්‍රය, කොපා තහඩුව කෝෂයේ ධනාග්‍රය. හැබැයි මෙතනදී මේ රසායනික කෝෂවලදී ඔක්සිකරණය වෙන්නේ ඇනෝඩේ, එක කිසිම ගැටලුවක් නැහැ. නමුත් මෙතනදී හොඳට මතක තියාගන්න, ඔක්සිකරණය ඇනෝඩේ වුණාට ඇනෝඩය ඍණාග්‍රය කියලා හඳුන්වන්නේ මෙතනදී. ඍණාග්‍රය වෙනවා කෝෂයකදී. ඒක මම මේක සඳහන් කළේ විද්‍යුත් විච්ඡේදනයේදී අපිට ඕකේ ප්‍රතිවිරුද්ධ අදහසක් මතු කරගන්න වෙනවා. ඒක දැනට නිකක් මතක තියාගන්න. හරි, දැන් අපි ප්‍රතික්‍රියා දෙක කතා කළා. ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව සිංක් සිංක් අයන බවට පත් වෙලා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා කියන එක. ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව එච් අයන දෙකක් ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන හයිඩ්‍රජන් වායුව සාදනවායි කියන එක. එහෙම නැත්නම් පළමු ප්‍රතික්‍රියාව ඇනෝඩ් ප්‍රතික්‍රියාව, දෙවන ප්‍රතික්‍රියාව කැතෝඩ ප්‍රතික්‍රියාව කියලා හඳුන්වනවා. මෙන්න මේ ඇනෝඩ ප්‍රතික්‍රියාවයි කැතෝඩ ප්‍රතික්‍රියාවයි ඉලෙක්ට්‍රෝන කැපිලා යනසේ එකතු කළොත් සමගාමී සමීකරණ එකතු කරන ආකාරයට අපිට සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව ලබා ගන්න පුළුවන්. ඒතොර හොඳට මතක තියාගන්න, මේ සමස්ත කෝෂ ප්‍රතික්‍රියාවේදීත් අයන තියෙනවා දෙපැත්තේ. හැබැයි අපි තුලිත රසායනික ප්‍රතික්‍රියාව ලිව්වොත් අයන නැහැ. මොකද මේ අයන ලැබෙන්නේ කොහෙන්ද කියන එක ඒවායේ අඩංගු වෙන නිසා අයන පවතින්නේ නැහැ තුලිත රසායනික ප්‍රතික්‍රියාවේ. හරි, දැන් මෙතනදී අපිට මම කලිනුත් සඳහන් කළා මේ සක්‍රියතා ශ්‍රේණියේ අපි කොහොමද ඇනෝඩේ සහ කැතෝඩේ හඳුනාගන්නේ. ලෝහ දෙකක් දුන්නොත් ඕගලන්ට. එහෙමනම් අපි මෙතනදී බලන්න ඕනේ සක්‍රියතා ශ්‍රේණියේ වඩා ඉහළින් ඉන්නේ කවුද. අන්න එයා තමයි ඇනෝඩේ බවට පත් වෙන්නේ, වඩා සක්‍රිය වෙන්නේ එයා. එයා තමයි විකාදනීය වෙන්නේ. එයා තමයි ඇනෝඩේ වෙන්නේ. එහෙනම් පහලින් ඇති ලෝහය තමයි කැතෝඩේ වෙන්නේ. එහෙනම් ඇනෝඩේ අසල සිදුවෙන්නේ ඔක්සිකරණයක්, කැතෝඩේ අසල සිදුවෙන්නේ ඔක්සිහරණයක්. තවත් විදිහකට මේක කියන්න පුළුවන්, ඇනෝඩය කෝෂයේ ඍණාග්‍රය වෙනවා, කැතෝඩය කෝෂයේ ධනාග්‍රය වෙනවා. ඒ නිසා බාහිර පරිපථයේ ඔස්සේ ඇනෝඩේ සිට කැතෝඩේ දක්වා ඉලෙක්ට්‍රෝන ධාරාවක් සන්නායකය ඔස්සේ ගලාගෙන යනවා. දැන් ඕක හොඳට පැහැදිලි කරගන්න නැවත නැවත බලලා සාහවරු කරගන්න. මොකද මේක අපිට ඉතාම වැදගත්. එතකොට මෙන්න මේ ඉලෙක්ට්‍රෝන ධාරාව යන්නේ දැන් ඍණාග්‍රයේ සිට ධනාග්‍රයට. හැබැයි අපි සම්මත ධාරාව කියලා සලකන්නේ මේ ඉලෙක්ට්‍රෝන චලිතය වන දිශාවට විරුද්ධ දිශාව. ඒ කියන්නේ ධනාග්‍රයේ සිට ඍණාග්‍රයට තමයි සම්මත ධාරාව ගලන්නේ. එහෙම නැත්නම් කැතෝඩේ සිට ඇනෝඩේ දක්වා කෝෂයක. කොහොඳට මතක තියාගන්න. හරි, අපි සම්මත ධාරාව I අකුරින් සංකේතවත් කරනවා. එතකොට ධාරාව ගලන්නේ ධනාග්‍රයේ සිට ඍණාග්‍රයට. අපි ඒක හොඳට මතක තියාගන්න, කෝෂයක, ඕනෑම කෝෂයක ධනාග්‍රයෙන් තමයි ධාරාව එළියට එන්නේ, ඍණාග්‍රයට තමයි ඉන්පස්සේ ගමන් කරන්නේ. එතකොට ඒ අතර විද්‍යුත් උපාංගයක් තිබ්බොත් ඒ උපාංගය හරහා ධාරාව ගලන නිසා එහි ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා. ප්‍රමාණවත් විභවාන්තරයක් පවතිනවා නම්. හරි, දැන් දරුවනි, ඔබගේ පෙළපොතේ 83 වෙනි පිටුව වෙත අවධානය යොමු කරන්න. දැන් අපි කලින් කතා කළා සිංක් සහ කොප ඉලෙක්ට්‍රෝඩ යොදා ගනිමින් තනුල් ලබන කෝෂය පිළිබඳව. දැන් අපි කතා කරනවා යකඩ සහ කොප ඉලෙක්ට්‍රෝඩ යොදා ගනිමින් තනුල් ලබන කෝෂය පිළිබඳව. දැන් පෙරසේම අපිට රූප සටහන එකමයි. අපි නම් කිරීමේදී යකඩ තහඩුව සහ සිං කොප තහඩුව නම් කළ යුතුයි. දැන් එහෙමනම් අපිට ඇනෝඩයේ කුමන තහඩුවද කැතෝඩයේ කුමන තහඩුවද මේක හඳුනා ගන්න නම් අපි බලන්න ඕනේ කලින් පෙර සඳහන් කළ ආකාරයටම සක්‍රියතා ශ්‍රේණියේ වඩා සක්‍රිය වෙන්නේ කොප ලෝකයේද යකඩ ලෝකයේද. ඒකට අපි කොහොමද සක්‍රිය ලෝහය හොයාගන්නේ? සක්‍රියතා ශ්‍රේණිය අනුව වඩා ඉහළින් ඉන්නේ මොන ලෝහයේද කියලා හොයාගන්න. ඉතින් අපි දන්නවා කොපට වඩා ඉහළින් තමයි යකඩ තහඩුව ඉන්නේ. එහෙනම් යකඩ තමයි මෙතන වඩා සක්‍රිය ලෝහය වෙන්නේ. ඒතකොට සක්‍රිය ලෝහය තමයි, සක්‍රිය ලෝහය සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩය තමයි ඇනෝඩය කියන්නේ. එතකොට ඒකට සාපේක්ෂව සක්‍රියතාවයේ අඩු ලෝහය තමයි අපි කැතෝඩය කියන්නේ. එතකොට අපි කලින් සඳහන් කළා ඇනෝඩය ඍණාග්‍රය, කැතෝඩය ධනාග්‍රය. අපි ද්‍රාවණයේ ලෙස රසායනික කෝෂයක භාවිතා කරන්නේ තනුක සල්ෆියුරික් අම්ලය. එතකොට ආශ්‍රිත ජලයේට අම්ලය යොදලා තනුක කරගන්න පුළුවන්. ඒවා තමයි අපි අර බැටරි වතුර කියලත්, බැටරි ඇසිඩ් කියලා වෙළඳපොළේ විකුණන්න දෙනවා. තනුක සල්ෆියුරික් අම්ල. මොකද බැටරි වල තමයි මේවා යොදන්නේ. හරි. එහෙමනම් අපිට කිසිම ගැටලුවක් නැහැ. ඇනෝඩේ වෙන්නේ යකඩ, අයන්. ඉංග්‍රීසියෙන් කියන්නේ Fe සංකේතය. එතකොට මෙයා ඝන ස්වභාවයේ තමයි Fe තියෙන්නේ ලෝහය වෙනකොට. ඒ නිසා S අකුර දානවා වරහන් තුල. ඉන්පස්සේ ඊ හිස දාලා පළපැත්තට යනවා. මේ ඕනෑම ලෝහයක් ඇනෝඩය වෙනකොට විකාදනයේට ලක් වෙන බව අපි දැනගන්න ඕනේ මේ කෝෂවලදී. ඒ නිසා Fe Fe ධන දෙක අයන බවට පත් වෙන ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. Fe ධන දෙක කියන්නේ ජලීය ද්‍රාවණයේ පවතින අයන. ඒ කියන්නේ ද්‍රාවණගත වෙන අයන. ඒ නිසා ඒක Aq වෙන්න ඕනේ, ජලීය කියන ස්වභාවය ඇති. රයිට්. ඊළඟට දැන් අපි යකඩ තහඩුව මත ඉලෙක්ට්‍රෝන රැඳෙනවනේ. දැන් මේ ක්‍රියාව සිදුවෙනවත් එක්කම විකාදනය වෙනවනේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් පිට වෙනවා කියන්නේ යකඩ තහඩුව ඉලෙක්ට්‍රෝන රැඳෙනවා. ඒ නිසා යකඩ තහඩුව කොප තහඩුවට සාපේක්ෂව ඍණ ස්වභාවය වැඩි. ඒ නිසා යකඩ තහඩුවට අපි කියනවා ඍණාග්‍රය කියලා. මනතා යකඩ ඉලෙක්ට්‍රෝඩයේ ඍණාග්‍රය කියලා හඳුන්වනවා. ඒ වගේම සක්‍රියතාවයේ අඩු කොප ලෝහය අසල සිදුවන්නේ ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාවයි. ඒ නිසා කෝෂයේ කැතෝඩය ලෙස හඳුන්වන්නේ කොප ඉලෙක්ට්‍රෝඩය වෙනවා. එතකොට යකඩ තහඩුවේදී සිදුවෙන්නේ ඔක්සික් කරන අර්ධ ප්‍රතික්‍රියාව. ඒ නිසා කොප තහඩුව මෙතනදිත් ධනාග්‍රය කියලා හඳුන්වනවා. කොප ඉලෙක්ට්‍රෝඩය අසල සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව අපි පෙරසේම ඒ නිසා හොඳට මතක තියාගන්න පෙර භාවිත කළ ප්‍රතික්‍රියාවමයි. ඒ කියන්නේ H අයන දෙකක් ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන හයිඩ්‍රජන් වායුව සෑදීම කියන ප්‍රතික්‍රියාව. රයිට්. දැන් අපිට සමස්ත මේ අයනික ප්‍රතික්‍රියාව ලබා ගන්න නම් අපි කලින් සඳහන් කළ ආකාරයටම මේ ලෝහ යුගලයෙන් ඇතිවන ප්‍රතික්‍රියා දෙක, ඒ ඉලෙක්ට්‍රෝඩ දෙක අසල සිදුවන ප්‍රතික්‍රියා දෙක එකතු කිරීමෙන් සමස්ත අයනික ප්‍රතික්‍රියාව ලබා ගන්න පුළුවන්. එතකොට ඉලෙක්ට්‍රෝන කැපිලා යනසේ මේක එකතු කරොත් සමගාමී සමීකරණ ආකාරයට වම් පැත්තේ තියෙනවා, ඒ කියන්නේ ප්‍රතික්‍රියක පැත්තේ තියෙනවා Fe අයන් තියෙනවා. ඊට අමතරව ජලීය එච්චයන තියෙනවා. ඒතර ඉලෙක්ට්‍රෝන මේ ඊ හිස දානවා පළපැත්තට. ඒකේ තියෙනවා Fe ධන දෙක ජලීය අයන සහ H2 වායු බුබුලු පිටවීම කියන, නැත්නම් H2 වායු බුබුලු සෑදීම කියන එක. ඉතින් මේ කෝෂයේ විද්‍යුතය ලබා ගැනීමේදී පිටකොට විද්‍යුත් ධාරාව ගමන් කරන්නේ කොයි පැත්තේ ඉඳලා කොයි පැත්තටද? දැන් ඕගලන් දන්නවා Fe වල තමයි ඉලෙක්ට්‍රෝන රැස් වෙන්නේ. ඒ නිසා යා ඍණාග්‍රය, ඍණාග්‍රයේ සිට ධනාග්‍රයට තමයි ඉලෙක්ට්‍රෝන ධාරාව ගලන්නේ. එහෙමනම් අපිට වැදගත් වෙන්නේ ධාරාව ගලන්නේ මොන දිශාවටද කියන එක. එහෙනම් ඉලෙක්ට්‍රෝන ගලන දිශාවට විරුද්ධ දිශාවට තමයි ධාරාව ගලන්නේ. ඒ කියන්නේ ධනාග්‍රයේ සිට ඍණාග්‍රයට. අපි සම්මතයක් ලෙස මතක තියාගන්න ධනාග්‍රයෙන් තමයි ධාරාව එළියට යන්නේ, ඍණාග්‍රයෙන් තමයි නැවත සම්බන්ධ වීම සිදු වෙන්නේ. එළියට යන ධාරාව නැවත ඍණාග්‍රය වෙත ගලා යනවා. හරි දරුවනි, දැන් අපි බැලුවොත් තවත් ලෝහ දෙකක් සිංක් සහ යකඩ කියලා සැලකුවොත්, දැන් කලින් අවස්ථාවේදී යකඩ ඇනෝඩේ වුණාට සිංක් එක්ක යකඩ බැඳිලා ලෝහ දෙක හැටියට සිංක් සහ යකඩ ලෝහ යොදාගත්තොත් එතනදී වඩා සක්‍රිය වෙන්නේ සිංක් ලෝහය. ඒ නිසා සිංක් තමයි මෙතනදී ඇනෝඩේ බවට පත් වෙන්නේ, ඇනෝඩේ බවට පත්ව විකාදනය වෙනවා. හැබැයි යකඩ කැතෝඩේ වෙනවා. එහෙනම් සිංක් වලදී ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව සිදු වෙනවා, යකඩ වලදී ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව සිදු වෙනවා. එහෙම නැත්නම් සිංක් තහඩුව තමයි ඇනෝඩේ වෙන්නේ, එහෙම නැත්නම් ඍණාග්‍රය වෙන්නේ. සිංක් ඉලෙක්ට්‍රෝඩේ, කොපර් ඉලෙක්ට්‍රෝඩේ තමයි කැතෝඩේ වෙන්නේ. එහෙම නැත්නම් ධන අග්‍රය කියලා, ධන ඉලෙක්ට්‍රෝඩේ කියලා සලකනවා. හරි, ඒකටත් අර පෙර සේම අපිට සිංක් ප්‍රතික්‍රියාවත් අපි කලින් ලියලා දෙනවා. සිංක් පරමාණු සිංක් ධන දෙක අයන බවට පත් වෙලා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා කියන එක. ඒ වගේම H අයන දෙකක් ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන H2 වායු අනුසාදනවා කියන එක. මේ දෙක එකතු කරපුවම ඉලෙක්ට්‍රෝන දෙපැත්තෙන් කැපිලා යනවා. සිංක් ඉසඩෙන් ධන 2H ප්ලස් වම් පැත්තේ ඉතුරු වෙනවා, දකුණු පැත්තේ ඉතුරු වෙනවා. ඉසඩෙන් ධන 2N සහ H2 කියන වායු. හරි, ඔන්න අපි එතකොට පැහැදිලිව කතා කළා මේ විද්‍යුත් රසායනික කෝෂ පිළිබඳව සහ ඒ කෝෂ කට්ටල සඳහා ලෝහ දෙකක් යොදා ගන්නවා කියන කාරණයත්. ඒ ලෝහ දෙකේ වඩා සක්‍රීය ලෝහය තමයි ඇනෝඩේ බවට පත් වෙන්නේ, එහෙම නැත්නම් ඔක්සිකරණය සිදු වෙන්නේ ඒ ඉලෙක්ට්‍රෝඩේදී. හැබැයි රසායනික කෝෂවලදී ඇනෝඩය ඍණ ඉලෙක්ට්‍රෝඩය කියලා සලකනවා, රසායනික කෝෂවලදී කැතෝඩය ධන ඉලෙක්ට්‍රෝඩය කියලා සලකනවා. ඒ ධන ඉලෙක්ට්‍රෝඩය තමයි සක්‍රියතා ශ්‍රේණියේ වඩා පහලින් ඉන්න ලෝහය අනිත් ලෝහයත් එක්ක සංසන්දනය කරනකොට. මං හිතන්නේ ඔබට මේ රසායනික කෝෂ පිළිබඳව පැහැදිලි වෙන්නේ නැති. ඉතින් අපි දන්නවා වියලි කෝෂයක වගේම වියලි කෝෂයේ ධනාග්‍රයෙන් තමයි ධාරාව එළියට ගන්නෙ. රසායනික මේ වගේ ද්‍රව වර්ග භාවිත කරන සරල කෝෂයකිනුත් ධනාග්‍රයෙන් තමයි ධාරාව එළියට යන්නේ. දැන් මේ අපි අන්තිමට කතා කරපු අවස්ථාවට අදාළව ධනාග්‍රය ලෙස සලකන්නේ මොකද්ද? මතක් කරගන්න, යකඩ තහඩු. එතකොට යකඩ තහඩු අසලින් තමයි වායු බුබුලු, හයිඩ්‍රජන් වායු බුබුලු පිට වෙන්නේ. එතකොට ඇනෝඩේට යොදාගන්නේ ලෝහය කුමක්ද? ඒ අනුව අපිට ලියන්න පුළුවන් ඇනෝඩ ප්‍රතික්‍රියාව. කල්පනා කරලා ලියලා නැත්නම් අපි කල්පනා කරලා අර කලින් ලියපු ප්‍රතික්‍රියා දිහා බලලා ප්‍රතික්‍රියාව ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් බොහෝ විට මේ ඇනෝඩ ප්‍රතික්‍රියාව දෙන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් පිට වෙන ඇනෝඩ ප්‍රතික්‍රියාව තමයි දෙන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ට පැටලෙන එකක් නැහැ. හරි, දැන් මේ පාඩමේ ඊළඟට අපි නැවත ගුරුවත් පොත වෙත යොමු වුණොත් මේකේ 2.7 නිපුණතාවය, නිපුණතා මට්ටම යටතේ ඉගෙන ගන්නවා විවිධ විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලි අන්වේෂණය කරයි කියන නිපුණතා මට්ටම යටතේ විශේෂ සන්ධාරයට ඇතුළත් වෙනවා ආම්ලීකృత ජලය විද්‍යුත් විච්ඡේදනය ජලීය කොපර් සල්ෆේට් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය ඩවුන්ස්ගේ කෝෂයේ භාවිත කර සෝඩියම් නිස්සාරණය විද්‍යුත් ලෝහාලේපනයේ යටතේ යකඩ මත කොප විද්‍යුත් ලෝහාලේපනය කිරීම තමයි මූලික වෙන්නේ. එතකොට ඒ සඳහා ඉගෙනුම්ඵල සමූහයක් ඔබ තහවුරු කරගන්න ඕනේ. ඒවා කිව්වොත් අපි මෙන්න මේ විදිහයි. එකක් තමයි විද්‍යුත් සන්නායකතාව පරීක්ෂා කර විද්‍යුත් විච්ඡේදය සහ විද්‍යුත් අවිච්ඡේදයේ ද්‍රව්‍ය හඳුනා ගැනීම. විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලිය ඇනෝඩය සහ කැතෝඩය හඳුනා ගැනීම. සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයේ ආම්ලීකృత ජලය සහ කොපර් සල්ෆේට් ද්‍රාවණයේ සම්බන්ධ විද්‍යුත් විච්ඡේදන ආදර්ශනය කරයි කියන එක. දී ඇති විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලියක් සඳහා ඇනෝඩ කැතෝඩ සහ සමස්ත ප්‍රතික්‍රියාවලිය දක්වයි කියන එක. ඩවුන්ස්ගේ කෝෂයේ යොදා ගනිමින් සිදු කරන සෝඩියම් නිස්සාරණය විස්තර කරයි කියන එක. විද්‍යුත් ලෝහාලේපන ක්‍රියාවලිය පැහැදිලි කරයි කියන එක. යකඩ මත තඹ ලෝහයේ විද්‍යුත් ලෝහාලේපන ක්‍රියාවලිය අදාළ යකඩ මත තඹ ලෝහයේ විද්‍යුත් ලෝහාලේපන ක්‍රියාවලිය අදාළ ප්‍රතික්‍රියා සහිතව පැහැදිලි කරයි කියන එක. යකඩ මත තඹවල විද්‍යුත් ලෝහාලේපනය ආදර්ශනය කිරීම සඳහා සරල ක්‍රියාකාරකම් සිදු කරයි කියන එක. අමතරව විද්‍යුත් ලෝහාලේපනයේ භාවිත සඳහන් කරයි කියන එක. එතකොට මේ පාඩමේම මේ යුනිට් එකේම ඔගලන්ට 2.8 නිපුණතාවයේ යටතේ අපි ඉගෙන ගන්නවා විකාදන ක්‍රියාවලිය පිළිබඳ අන්වේෂණය කරයි කියන නිපුණතා මට්ටම. එතකොට විකාදනය ඒ යටතේ විශේෂ සම්දාරයේ වෙන්නේ විකාදනයේ යකඩ මල බැඳීම සහ යකඩ මල බැඳීම පාලනය. මොකද අපි දිනදා මේ ලෝකේ අපි වැඩිපුරම භාවිත වෙන්නේ යකඩ භාණ්ඩනේ. ඒ නිසා යකඩ භාණ්ඩ සම්බන්ධයෙන් කතා කරනකොට ඉතාම වැදගත් වෙනවා මෙන්න මේ යකඩ මල බැඳීම පාලනය කරගන්නේ කොහොමද කියන කාරණය. හරි දරුවනි, දැන් අපිට ඊළඟ දවසේ කතා කරන්න පුළුවන් විද්‍යුත් විච්ඡේදනය පිළිබඳව මුල සිට. එතකොට එහිදී මම නැවත මේ නිපුණතා මට්ටම් විශේෂ සම්දාරය සහ ඉගෙනුම්ඵල තරමක් කලින් ඒ පාඩමට කලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් නිපුණතා මට්ටම් සහ සම්දාරය නැවත කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් දරුවනි, නැවත මේ පාඩමට ඔබට හැකියාවක් තියෙනවා නම් රෙකෝඩ් කරගෙන හරි සවන් දීමෙන් පොත පෙළපොත පෙරලමින් ඒ පිළිබඳ අවධානය යොමු කිරීමෙන් ඔබට වඩා මේක තහවුරු කරගන්න හැකියාව ලැබේ. ඉතින් ස්තුතියි සියලු දෙනාටම. ජය.